Leader of the Opposition, Honorable Sajith Premadasa, you have 15 minutes.
මම කැමති මේ අවස්ථාව උපයෝගී කරගන්න ගරු අමාත්‍යතුමාටත් නියෝජ්‍ය අමාත්‍යතුමාටත් යෝජනා ඉදිරිපත් කරලා එය ඔබ විශ්වාස කරනවා නම් රටේ කෘෂි කර්මාන්තයට වටිනාකමක් එකතු කරයි කියලා ඒ ක්‍රියාවට නංවන්නට මම මේ යෝජනා ඉදිරිපත් කරනවා. පළවෙනි කාරණාව අපේ රටේ ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් නැහැ. කාලෙන් කාලයට වෙනස් වෙන ප්‍රතිපත්ති වෙනුවට ජාතික ප්‍රතිපත්තියක් අපි ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ ප්‍රතිපත්තියේ පළවෙනිම කාරණාව තමයි ගොවිතැනේ නියැලී සිටින ප්‍රජාවට වටිනාකමක් දෙන්නට ඕන. සහ ගොවිතැනේ කියන ක්‍රියාවලියට වටිනාකමක් දෙන්නට ඕන. පිළිගැනීමක් දෙන්නට ඕන. අගෙයීමක් දෙන්නට ඕන. මොකද සමහර කණ්ඩායම් කියාගෙන යනවා කෘෂි කර්මාන්තය අසාර්ථකයි, කෘෂි කර්මාන්තය පාඩු ලබන ක්‍රියාවලියක්, එයින් වැඩියම් පලක් සිදු වෙන්නේ නැහැයි කියලා වෙනතකට වෙනත් දිශාවකට යොමු කරන්නට උත්සාහ දරනවා. ඉතින් මේ නව ලිබරල්වාදී සංකල්පවලට ඉදිරියට යන්නට නොදී කෘෂිකර්මාන්තය ශක්තිමත් කරන්නට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි, ගොවිතැනට නිසි අගෙයීමක් අවශ්‍යයි, ගොවිතැනේ නියැලෙන ගොවි ජනතාවට ගෞරවයක් වටිනාකමක් ලබා දිය යුතුයි. ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම තුළ මේ ගොවිතැනේ කියන මේ නිෂ්පාදන චක්‍රය හැම අතකින්ම අවුල් වෙලා හැම අතකින්ම අකාර්යක්ෂම වෙලා දැන් බලන්න මේ නිෂ්පාදන චක්‍රය දිහා බැලුවහම යෙදවුම් කියන්නේ ඉන්පුට්ස් නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රොඩක්ෂන් ප්‍රෝසෙස් එක තාක්ෂණය අලෙවිය වෙළඳපළ දේශීය සහ අපනය මේ හැම අවස්ථාවක් වෙනුවෙන් අපේ රටේ පැහැදිලි ප්‍රතිපත්තියක් නැහැ, පැහැදිලි වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසාම ගොවිතැනට විරුද්ධ සමහර අන්තවාදී නව ලිබරල්වාදී න්‍යායපත්‍රයන් ඉස්මතු වෙන. එනිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම යෝජනා කරනවා මේ ගොවිතැනේ නිෂ්පාදන ක්‍රියාවලිය අර මම ප්‍රකාශ කරපු අංශ සියල්ල කාර්යක්ෂම කරන්නට එෆිෂන් කරන්නට ඒ වගේම විශේෂයෙන්ම මේ ගොවිතැනේ නියැලෙන කණ්ඩායම නවීකරණය නවෝත්පාදනය නව තාක්ෂණය නව වගා කිරීමේ ක්‍රමවේද අලුත් උපකරණ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරන ඒ සියලුම කරුණු කාරණාවලට ලොකු ශක්තියක් දෙන්නට මේ මොහොත වෙන විට අපි හැමෝම දන්නවා තරුණ පරපුර මේ කෘෂිකර්මාන්තයෙන් නැත් වෙලා. හැබැයි ස්මාර්ට් ඇග්‍රිකල්චරල් ප්‍රැක්ටිසස් හරහා සුහුරු කෘෂිකර්මාන්ත ක්‍රමවේද හරහා කාර්යක්ෂම කෘෂිකර්මාන්ත ක්‍රමවේද හරහා අපිට පුළුවන් මේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කරන්න. මොකද අපි හැමෝම දන්න කාරණාව කෘෂිකර්මාන්තය අත්‍යවශ්‍යයි ආහාර සුරක්ෂිත භාවය ඒ ඉලක්ක කරා යන්න ෆුඩ් සෙකියුරිටි. ඒ වගේම අභියෝග රැසක් තිබෙනවා ජය ගන්න වනාලි මිනිස් ගැටලු වන සතුන් මිනිසුන් අතර ගැටු එක බරපතල ගැටලුවක්. ඉතින් ඇත්ත වශයෙන්ම අපිට සෑහීමට පත් වෙන්න පුළුවන්ද? වගාහානි ක්‍රමවේද පිළිබඳව දැනට පවතින ජීවිත හානි වෙනුවෙන් ලබා දෙන වන්දි පිළිබඳව සෑහීමට පත් වෙන්න පුළුවන්ද? දේපල හානි, ලෝකේ විවිධ රටවල් බොහොම සාර්ථක ක්‍රමවේද ක්‍රියාත්මක කරනවා මේ වනසතුන් අලින් මිනිස් ගැටුම අවම කරලා. ඉස්සෙල්ලම කරන්න ඕනේ මොකක්ද? රටටම හදන්න ඕනේ ලෑන්ඩ් යූස් ප්ලෑන් එක. ඒ කියන්නේ ඉඩම් පරිහරණය, එහෙමත් නැත්නම් ඉඩම් යෙදවීමේ ජාතික වැඩ පිළිවෙලක් තියෙනට. රක්ෂිත මොනවද? වනෝද්‍යාන මොනවද? අභය භූමි මොනවද? ජනපද බිහි වෙන්නේ කොතනද? ඒ වනසතුන්ට අවශ්‍ය මංකඩ මොනවද? මේ යනාදී දේවල් පිළිබඳව ඉඩම් පරිහරණ ජාතික වැඩ පිළිවෙලක් තියෙනට ඕන. zoning regulations, කලාපී රෙගුලාසි. ඒ වගේම කොස්ටා රීක වගේ ගත්තොත් payment for ecosystem services, පරිසරයේ සුරක්ෂිත භාවය තහවුරු කරන වැඩපිළිවෙළවලට ප්‍රජාවට ගෙවීම් කටයුතු කර, early warning සහ monitoring systems. බොත්ස්වානාවල, ඉන්දියාවේ artificial intelligence පාවිච්චි කරලා මේ වනසතුන්, වනාලීන් මිනිස් ගැටුම අවම කරන්නට වැඩසටහන් ක්‍රියාත්මක කර, GPS tracking systems, ප්‍රජා සහභාගිත්වය, community participation, ඒ වගේම වන්දි ලබා දීමේ රක්ෂණ ක්‍රමවේද ගැන දැන් සමහර රටවල් පාවිච්චි කරනවා. විශේෂයෙන්ම අලි මිනිස් ගැටුම අවම කරන්නට beehive fences කියලා කියන්නේ, අපි මීවද කොටු කියලා කිව්වොත් fences, මී මැසි සමාවෙන්න, මී මැසි, ඒ වගේම chili fences, මිරිස් කොටු. ඉන්දියාවේ, අප්‍රිකාවල, කෙන්යා, තැන්සානියා මේ රටවල් වල මේව පාවිච්චි කරනවා. ඉතින් විදුලි වැට ආශ්‍රිත පරිසර හිතකාමී අගල්, ඒ ක්‍රමවේද වලට අමතරව තවත් ක්‍රමවේද රසක් තිබෙනවා. ඉතින් අපි මේ සාර්ථක ක්‍රමවේද තුලින් උගත් පාඩම් රසක් ඉගෙන ගන්නට ඕන. ඒ වගේම කෘෂිකාර්මික ශාස්ත්‍රයේ, දැන් ওই කෘෂිකර්මාන්තය අසාර්ථකයි අසාර්ථකයි කියන කණ්ඩායම වලට මම කියන්න කැමතියි. දැන් බලන්න අපිට ඉගෙන ගන්න හොඳ පාඩමක් තියෙනවා නෙදර්ලන්තේ, හොලන්ඩ්, හරිතාගාර ගොවිතැන, නිර්වජ්‍ය කෘෂිකර්මාන්තය, කාර්යක්ෂම හා නව්‍ය කෘෂිකාර්මික අංශ. මේ හැම පැත්තකින්ම නෙදර්ලන්තය ලෝකයේ කෘෂිකර්මික නිෂ්පාදන අපනයන වලින් බිලියන 115ක්, ඩොලර් බිලියන 115ක් වාර්ෂික ආදායම්. එතකොට අපි සංඛ්‍යා ලේඛන දිහා බැලුවොත් ලෝකයේ කෘෂිකාර්මික ඉඩම් වලින් 0.1යි තියෙන්නේ මේ රටට, නෙදර්ලන්තේ. හැබැයි ලෝකයේ මුළු එළවලු අපනයන වලින් 20%කට වඩා නිෂ්පාදනය කරන. කොහොමද නෙදර්ලන්තේ ඉදිරියට ගිහිලා තියෙන්නේ? විවිධ වැඩපිළිවෙළ හරහා, පොදු කෘෂිකාර්මික ප්‍රතිපත්ති, ඉඩම් ඒකාබද්ධ කිරීම, මෑන්ෂෝල්ඩ් සැලැස්ම, කිරි කෝටා, අලුත් පොහොර පනත්, ප්‍රෝග්‍රම ආන්පක් ස්ටික් ස්ටොෆ් PAS කියලා කියනවා, මං හිතන මං ඒක ප්‍රනවුන්ස් කරා හරි කියලා. මේ අලුත් වැඩපිළිවෙළ, තාක්ෂණික නවෝත්පාදනය, විශේෂීකරණය සහ අගයකුතු කිරීම, කාර්යක්ෂම සම්පත් කළමනාකරණය, තිරසර පිළිවෙත්, ධාරිතා වර්ධනය, අධ්‍යාපනය, අලුත් වෙළඳපළ ප්‍රවේශය, වෙළඳාම්, මෙන්න මේ වැඩසටහන් වලින් අපි රටක් හැටියට පාඩම් ඉගෙන ගන්නට ඕන. විශේෂයෙන්ම පර්යේෂණ ශාස්ත්‍රයේ අපි ඉදිරියට යන්නට ඕන. නැවතත් කරක් කියන්න කැමති, වැගෙනින්ගන් විශ්වවිද්‍යාලය සහ පර්යේෂණ අංශය නෙදර්ලන්තේ විශාල වශයෙන් පර්යේෂණ කරලා නව තාක්ෂණ ක්‍රමවේද, ඩ්‍රෝන් සිස්ටම්ස් අද කෘෂිකර්මාන්තයට ගෙනල්ලා තියෙනවා. GPS තාක්ෂණය කෘෂිකර්මාන්තයට ගෙනවිලා තියෙනවා. නව උපකරණ අඩු පිරිවැයකින් වැඩි නිෂ්පාදනය, ගුණාත්මක භාවයෙන් ඉහළ නිෂ්පාදනය. දැන් ඔබතුමා කිව්වනේ පිරිවැය කේන්ද්‍ර කරගෙන ගොවියට හොඳ මිලක් ලැබුණයි කියලා. මොහොතකටවත් හිතලා බැලුවද අක්කරේ නිෂ්පාදන ධාරිතාවය ගැන? කොච්චරක් ස්වභාවික ආපදාවන් වලට ගොවියා මූණ දුන්නද? ඒ ආපදා නිසා කොච්චර වගාහණි සිද්ධ වුණාද? දැන් ඇත්තම කියනවනම් කඩගාටුදායක තත්ත්වය, ඒ ආපදා වලින් සිදු වුණු හානි වලට තවමත් වන්දි ගෙවල නැහැ ඔබතුමා. ඉතින් මං කියනවා වගා හානියත් එක්තරා මට්ටමක පිරිවැයක්. ඒ කියන්නේ ගොවියා කනකර උකස් කරලා සීමිත සම්පත් උපයෝගී කරගෙන වගා කටයුතු කරලා ආපදාවන් නිසා වගාව විනාශ වෙලා. ඒතර මම කියනවා ඒකත් පිරිවැය කොටසක්. ඒ පිළිබඳවත් හොඳ අවබෝධයක් ලබා ගන්නට ඕන. දැන් මේ සංගණනයේ පිළිබඳ කාරණාව මගේ අතේ තියෙනවා. මේ ඔබතුමන්ලා නිකුත් කරපු නිවේදනය ඇත්ත වශයෙන්ම කෘෂිකර්ම පසු සම්පත් ඉලම් හා වාරිමාර්ග අමාත්‍යංශය මේක හුදකලාව කරන්නට බෑ. මේවා කෙරෙනවා නම් වනජීවී අමාත්‍යංශය, වන සංරක්ෂණ ශාස්ත්‍රය, තවත් ශාස්ත්‍ර ගණනාවක් ඒකාබද්ධ වෙලා තමයි සංගණනයක් සාර්ථක කරන්නට කටයුතු කරන්නේ. ඒ වගේම මේකේ සඳහන් කරලා තිබෙනවා සතාසි උපාවන් ගණනාව. මේවේ දුර්වලතාවයන් තිබෙනවා. ඇත්තටම කෘෂිකර්ම අමාත්‍යංශයට වනජීවී සංගණනයක් කිරීමේ එක්ස්පර්ටීස් එක නැහැ. ඒ විශේෂඥ දැනුම නැහැ. ඒක ඒකාබද්ධ ක්‍රියාවලියක් වෙන්න ඕනේ මේක සාර්ථක කරගන්නට. ඉතින් අත වශයෙන්ම පහුගිය කාලවකවානු දිහා බැලුවොත් අලි පිළිබඳ සංගණන පවත්වලා තිබෙනවා. බොහෝ සංගණන අසාර්ථක වෙලා තිබෙනවා. නමුත් හරියට කරපු ඒවා ඒ නිවැරදි ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා. එනිසා සංගණනයක් කරනවා නම් එය නිසි ලෙසට නිසි ආකාරයට ක්‍රියාත්මක කරන්නට ඕන. එනිසා විශේෂයෙන්ම මම කියන්න කැමති දැන් මේ විෂය පිළිබඳ වගකීම දරන අමාත්‍යතුමා කිව්වා
Honorable Sajith Premadasa, you have 2 more minutes of your allocated time.
මේ තරම් සතුටුදායක කාලවකවානුවක් ගුවිතැනේ නියැලෙන ගුවි ජනතාව අත්විඳලා නැහැයි කියලා. ඇත්ත වශයෙන්ම ඔබතුමන්ලාගේ අක්කරයකට ඒ වැය වෙන පිරිවැය එක නිවැරදිද? බොහෝ විශේෂඥයින් කියනවා ඒක යථාර්ථවාදීත් නොවේ, ඒක සත්‍යවාදීත් නොවේ, ඒක වායු සමීකරණය කරපු කාමරවල ඉඳගෙන නිර්මාණය කරපු සූත්‍රයක්. ඒකට වගාහානි අරගෙන නැහැ. නිෂ්පාදන ධාරිතාවේ අඩුවීම ගණන් අරගෙන නැහැ. අනිත් එක කොහොමද ඔබතුමන්ලා පොඩ හිතලා බලන්න මේ මිල සූත්‍ර ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශෙන් ප්‍රදේශයට මේව වෙනස් වෙනවා. ප්‍රදේශෙන් ප්‍රදේශයට බලපාන බරපතල ගැටලු තිබෙනවා. දැන් ඔබතුමාලා ලොකුවට කියනවා මහකන්නේ සඳහා වීමිලදී ගැනීම ක්‍රියාවලිය සාර්ථක කරන්නට ලොකු මුදලක් වෙන් කළ තිබෙනවා කියලා. මිලියන 5000 බිලියන 5ක් ආ හොඳයි. එහෙනම් සාමාන්‍ය මුදලක් වෙන් කළ තියෙනවා. එතකොට එතකොට ඊළඟ යලකන්නේට කොහෙන්ද සල්ලි එන්නේ? කෝයකට සල්ලි වෙන් කළා. ඒ කියන්නේ ඊළඟ යලකන්නේ ඒ නිෂ්පාදනය ගන්න ආපහු පරිපූර්ණ ගැස්සමෙන්තුවා කියනවා. මේ මහා කන්නේ ගැන විතරයි කතා කරලා තියෙන්නේ. නමුත් අයවැය වසර පුරාවටම සකස් කරන්න ඕන. මම මේ අඩුපාඩුකම් පෙන්වලා දෙන්නේ මේ ප්‍රගතිශීලී අන්දමට අඩුපාඩුකම් ඒ අඩුපාඩුකම් ප්‍රශ්න ගැටළු ඔබතුමන්ලට නිවැරදි කරගන්න.
හොනරබල් ලාල්කාන්ත
මගේ මගින් වෙලාව ගන්න
එපා. වීතෝගයක් රැස් කරගත්තම ඒ වීතෝගය බැංකුවකට තියලත් සල්ලි ගන්න පුළුවන්. අමාත්‍යාංශයේ තියෙන මුදල් වලින් වෙන් කරගන්නත් පුළුවන්. ප්‍රශ්න නැහැ. ඒක දිඩ තියලා තියෙනවා.
මම මේ යෝජනා ඉදිරිපත් කරන්නේ ඔබතුමාට නිවැරදි කියලා හිතනවා නම් බාර ගන්න. වැරදි කියලා හිතනවා නම් ප්‍රතික්ෂේප කරන්න. නෑ හරි. ඒක ඔබතුමා ඒ තීන්දුව ගන්න. ඔබතුමා මේ ශේෂ්ත්‍රයේ බහර ඇවතුමා ඔබතුමා කිව්වා විපක්ෂයට ප්‍රගතිශීලීව සහභාගී වෙන්න කියලා. ඉතින් මේ ප්‍රගතිශීලීව සහභාගී වෙන්න යෝජනා ඉදිරිපත් කරා. මට ඔබතුමාගේ කතාවෙන් ඔබතුමා උත්තර දෙන්න. එතකොට දැන් ඇත්ත වශයෙන්ම අපේක්ෂිත අස්වැන්න 130ක් මිලියන 3ක්. හැබැයි මේ මුදලින් මිලදී ගන්න පුළුවන්කම ලැබෙන්නේ මෙට්‍රික් ටන් 40,000. ඒක ප්‍රමාණවත්ද? අස්වැන්නෙන් 1.3ක් අරගෙන යහපත් මිල පාලනයකට යන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ඔබතුමා දන්නවා මේක සාර්ථකව ක්‍රියාත්මක වෙන්නට නම් අඩුම ගානේ අස්වැන්නෙන් 7%ක් 10%ක් වගේ ප්‍රමාණයක් මිලදී ගන්න. ඒක තමයි අත්දැකීම. මේක අත්හදා බලපු ක්‍රමයක්. හැබැයි ඒත් මම කියනවා මේ ක්‍රමවේදය සාර්ථක නැහැ. මේ නිෂ්පාදන චක්‍රයත් එක්ක නිර්මාණය වෙලා තිබෙන සූත්‍ර අපි වෙනස් කරන්නට ඕන. ඒ නිසා වීමිලදී ගැනීමේ ක්‍රියාවලිය පමණක් නොවේ ලොකු ලුණු ගොවියක් අර්ථපය ගොවියක් ඒ වගේම අනිත් ගොවිතැන්වල නියැලී සිටින ජනතාව වෙනුවෙන් ජාතික සැලැස්මක් ජාතික වැඩපිළිවෙලක් ජාතික ඉලක්ක සහිතව කුඩා පරිමාණයේ සුළු හා මධ්‍ය පරිමාණයේ මහා පරිමාණයේ ඒ වාරි පද්ධතින් ඒකාග්‍රතාවෙන් යුක්තව එක්සත් කරලා මේ ජාතික කෘෂිකාර්මික වැඩපිළිවෙල සැලැස්ම ක්‍රියාත්මක කරන්නට ඕන. ඉතින් විශේෂයෙන්ම මේ අවස්ථාවේ ඔබතුමා කියපු ආකාරයට ප්‍රගතිශීලීව යෝජනා ඉදිරිපත් කර ඒ වගේ මම කියන්න කැමති වාරි ශේෂ්ත්‍රය ගැන අපි ඇත්ත කතා කරොත් ඔව් විශාල වාරි කර්මාන්තයක් නිර්මාණය වෙලා තිබෙනවා. තවත් හිස්තැන් අඩුතැන් ගණනාවක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම ආහසින් වැටෙන ඒ සෑම දියපොදක්ම මුහුතට ගලා යන එක අදටත් අතර වෙලා නැහැ. ඒ සඳහා අලුත් වාරි ශිෂ්ටාචාරයක් අලුත් වාරි කර්මාන්තයකට මුල පුරන්නට ඕන. ඒ විතරක් නෙමෙයි පැරණි වාරි කර්මාන්තයේ පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක් ඕන. ඉරිගේෂන් රීහැබිලිටේෂන් වැඩසටහන. ඒක ග්‍රාමීය කුඩා වැවේ ඉඳලා පටන් ගන්න. කුඩා සුළු මධ්‍ය මහා වාරි ගොවි ජන සේවා වාරි විවිධාකාරයට මේවා නම් කරලා වෙන් කළා තිබෙනවා. ඒ වගේ මේ කෘෂිකර්මාන්ත ශේෂ්ත්‍රයේ මධ්‍යම ආණ්ඩුවෙත් පළාත් ආණ්ඩුවෙත් විවිධ කොටස්වල විවිධ රාජ්‍ය ආයතනවල දැවැන්ත පිරිස් සම්පත
Honorable Sajith Premadas allocated time is exhausted.
දැවැන්ත පිරිස් සම්පතක් කියන්නේ විශාල ප්‍රමාණයක් ඉන්නේ රාජ්‍ය නිලධාරී මහත්මයා මේ සියලු දෙනාගෙන් ඒ අයට හොඳ වේතනයක් ලබා දෙමින් එයගේ සේවාව කාර්යක්ෂමව ගත්තොත් අපිටත් බැරිකමක් නැහැ. මේ යෝජනා ක්‍රියාත්මක කිරීමත් සමග පුංචි නෙදර්ලන්තයක් බවට පත් වෙන්න අපිටත් බැරිකමක් නැහැ. ඔය සමහර අන්තවාදී නවලිබරල්වාදී අන්ත දක්ෂිණාංශක ලුම්පන් ධනවාදී අර ට්‍රිකල් ඩවුන් එකනොමික්ස් අනුගමනය කරන ඒ කණ්ඩායම් කෘෂිකර්මාන්තය විනාශ කරන්නට මාන බලන කණ්ඩායම්, ඒ අය බොරුකාරින් කරලා කෘෂිකර්මාන්තය ශක්තිමත් කරලා අභිමානවත් අපනයන කේන්ද්‍රීය දේශීය නිෂ්පාදනයට වගේ ආහාර සුරක්ෂිත භාවය තහවුරු කරන වගේ අපනයන කේන්ද්‍රීය කෘෂිකර්මාන්ත රටක් බවට පත්වීම අපි විශ්වාස කරනවා. ඒ තරම් අපහසු කාරණාවක් නිසා මේ අවස්ථාවේ විශේෂයෙන්ම මේ යෝජනාව මම ඉදිරිපත් කරන්නේ ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක වැදගත්කම සහ මේ නවෝත්පාදනය, නවීකරණය, අලුත් තාක්ෂණය, තරුණ කොටස් එකතු කිරීම, ඉන්න ගොවිතැනේ නියැලී සිටින අයගේ කාර්යක්ෂම භාවය ඉහළ දැමීම, ගුණාත්මක නිෂ්පාදනයක්, තරඟකාරී නිෂ්පාදනයක් නිර්මාණය කිරීම, මෙන්න මේ කරුණු කාරණා අලලා මේ යෝජනා ඉදිරිපත් කරේ. සැබවින්ම අපේ රට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ පරාදීසියක් බවට පත් කරන්නේ කියන එක ප්‍රකාශ කරනවා. ස්තුතියි.
නිවැරදි කිරීමක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විපක්ෂ නායකතුමා ප්‍රකාශ කළා වගා හානි වෙච්ච ගොවීන්ට තාමත් වන්දි ගෙවලා නැහැ කියලා. ඉතිහාසයේ පළවෙනි වතාවට කන්න අවසන් වෙන්නත් කලින් එම වන්දි මුදල් මේ වෙනකොටත් ගෙවල අවසානයි. ගොවීන් 109,520ක මුදලක් මේ වෙනකොට අදාළ ගොවීන්ට වන්දි මුදල් ගෙවල අවසානයි.
ඕනරබල් සජිත් ප්‍රේමදාස
අමාත්‍යතුමා, ඔබතුමන්ලා කලට වේලාවට අර වැඩි කරපු පොහොරසාන ආධාරය ලබා දුන්න 25,000 ඔබතුමා දන්නවද තවමත් සමහර කොටස් වලට ලැබිලා තියෙනවා 15,000, සමහර කොටස් වලට ලැබිලා තියෙනවා 10,000 ගොවින්ට. අදටත් ඔබතුමන්ලාට ඒ කාර්ය ඉෂ්ට කරගන්නට බැරි වෙලා තිබේ.
ඔනබල් නාමල් කරනවත්
ඔයිට අදාළ ගැටලුවක් තියෙන බව අපි මුලින්මත් ප්‍රකාශ කෙරුවා. මෙතෙක් ආපු සිස්ටම් එකට තමයි ආවේ. අපි ඊළඟ කන්නට ඒක නිවැරදි කිරීමට අදාළ සියලු වැඩ කටයුතු මේනකොට සැලසුම් කරගෙන යනවා.
මේ කාරණාව පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමියත් මේ සභාවේ කරුණු ඉදිරිපත් කළා. එතුමියගේ පිළිතුරෙන්ම බොහොම පැහැදිලි මේ වැඩසටහන තවමත් අසම්පූර්ණයි. ගරු අමාත්‍යතුමා, මේ බොරුවට කරුණු ඉදිරිපත් කරනව නෙවෙයි, හොයලා බලලා මේ අඩුපාඩුව නිවැරදි කරා. ස්තුතියි.
ඔකේ.
ඕනබල් නාමල් කරා පොදුවේ මේ වන්දි පොහොර මුදල් ලබා දීලා තියෙන්නේ. ඊට අදාළ වෙන ගැටලුවක් මතුවලා තියෙනවා. ඒක මට මේ වෙලාවේ ප්‍රකාශ කරන්න බෑ. ඊට අදාළ පරීක්ෂණයක් මේනකොට ආරම්භ කරලා තියෙනවා.